ඊළඟට ගරු සුරිල් හඳුන ඇත්ති මැත්තම අයිට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපයුතුමා ආගරු සුනිල් හඳුන ඇත්ති මැත්තමා කටන්.
ගරු කතානායකතුමනි, මහිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් ඓතිහාසික වසයෙන් වටින ජාතික වැදගත්කමක් සහිත පනත් කැටුම් පතක් හැටියට තමයි මේ ජාතික විගණන පනත අදදිනේදී සලකා බැලන්නේ සාකච්ඡා කරන්නේ. ඒ නිසාම මේ විගණන පනත මේ පාර්ලිමේන්තුවේ විවාද කරන මේ මොහොත දක්වා ආපු ගමන පිළිබඳවත් අද දිනේදී අපි මේ ඉදිරිපත් කරන පනතේ ඇත්තරම ජාතික විගණන ක්‍රියාවලියක් සඳහා බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න අන්තර්ගතය ශක්තිමත් කරලා තියෙනවද, එහෙම නැත්නම් ඒ අන්තර්ගතය අඩපණ කරලා දුර්වල කරලා තියෙනවද කියන එක ගැන මම මුලින්ම අපි තේරුම් ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා.
මෙතුමා බුලාසෙන් පැමිණේ නැත.
ගරු කාරක සභා සභාපතිතුමනි, මේ ජාතික විගණන පනත මේ මොහොත දක්වා ආපු ගමන ගත්තොත් විශේෂයෙන්ම මං හිතනවා අපේ රටේ විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මැතිතුමත් එවැගේම හිටපු විගණකාධිපතිවරුනුත් ඒ වෙනුවෙන් දක්ව විශාල දායකත්වයක් තියෙනවා. විශේෂයෙන් 1993 හිටපු විගණකාධිපතිවරයෙක් වෙච්ච ගාමිණී ආපා මැතිතුමා තමයි මුලින්ම මේ විගණන පනත කෙතුම්පතක් හිටුම්පත් කරේ. එතුමාගේ ඉඳලා මේ වෙනුවෙන් 2002 විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ධාරිතා වර්ධන ව්‍යාපෘතියක් මගින් විගණන පනතක් පිළිබඳව සාකච්ඡා කළා. මං කියන්න කැමති 2003 පළවෙනි වරට කැබිනට් මණ්ඩලයේ මෙවැනි පනත් කැඩුම් පතක් අනුමත කළා. 2003 ඉඳලා 2015 දින 100 වැඩසටහන දක්වා වරින් වර ඒක අමාත්‍ය මණ්ඩලයට ඒ කැඩුම් පත ඉදිරිපත් වුණත් අවසාන වශයෙන් සම්මතුනේ නැහැ. අවසානයේදී මේ 2015 ජනවාරි 8 පත්වෙච්ච පාලනය විසින් තමයි ජාතික විගණන කෙටුම් පතක් සකස් කිරීම පිළිබඳ කාරණාව නැවත සාකච්ඡාවට ගත්තේ. හැබැයි අද මේ පනත එන්නේ දිනවකවානු ගත්තොත් 2015 පෙබරවාරි 19 විගණන කෙටුම් පත අමාත්‍ය මණ්ඩලයේ සම්මත කරන්නත් 2015 මාර්තු 19 විගණන කෙටුම් පත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නත් තමයි දින නියම කරගෙන තිබුණේ. ඒ 2015 මාර්තු 19 ඉඳලා අවුරුදු 3කුත් මාස 3ක් ගත වුණාට පස්සේ තමයි අද මේ පනත් කෙඩුම් පත පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ ගැන අපි සතුටු වෙනවා. එහෙම හරි මේ පාර්ලිමේන්තුවට මේ පනත් කෙඩුම් පත ගේන්න දායක වුණේ මං කලින් කෝ වගේම වර්තමාන විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මැතිතුමත් හිටපු විගණකාධිපතිවරුනුත් විශේෂයෙන් මායදුන්නේ මැතිතුමා වැනි අය සහ විගණන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී සියලුම වෘත්තීය සමිති මේ වෙනුවෙන් අතිමහත් කැපකිරීමක් කරා. අතිමහත් වෙහෙසක් දැරුවා. වර්තමාන විගණකාධිපතිතුමාටත් ඒ සියලු නිලධාරීන්ටත් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් මේ විගණන පනතේ ඇත්ත හරය අඩංගුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අතිමහත් වෙහෙසක් දැරුවා, මහන්සියක් දැරුවා. දැන් මේ පාර්ලිමේන්තුව හමුවේ මේ පනත තියෙන්නේ මේ පනතට ඇත්ත ජීවයක් දීලා ඇට ලේ මස් නහර එකතු කරලා මේ පනත ජනතාව විදිහට ගෙනියනවද? එහෙම නැත්නම් මේ පනතට විගණකවරුන්, විගණකාධිපතිතුමා, දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ බලාපොරොත්තු වෙච්ච ඇටමස්ලේ නහර ගලවලා හිස් පඹයක් කරලා ජාතික විගණන පනත කියලා නමක් දාලා සමාජගත කරනවද කියන එක තමයි අපට දැන් තියෙන ප්‍රශ්නේ. මොකද මේ පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව කල්ලරිද්දි මගාරිද්දි කැබිනට් මණ්ඩලය තුල වරින් වර එහාට මෙහාට වීසි කරද්දි මේ පනත වෙනුවෙන් පරිපාලන සේවා සංගම් සමග ඒ නිලධාරීන් සමග අමාත්‍යංශව ලේකම්වරු මට්ටමේ මේ පනත වීසි කරලා අධිභාරය නිසා චෝදනා තමන්ට ඉදිරිපත් වෙයි, තමන්ට දඩ කන්න වෙයි, තමන්ට ඒ නිසා දඩ ගෙවන්න සිද්ධ වෙයි කියලා මේක හැල්ලු කරලා මේක යටපත් කරන්න හදපු ඈයමේදී තමයි එක අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට අපි තීරණය කරන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පනතක් කෙඩුම් පතක් හැටියට හරි මේ පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඊට පස්සේදී දැන් මේ පනත් කෙඩුම් පත ඇවිල්ලා තියෙනවා. මේ පනත් කෙඩුම් පත රජය විසින් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ රජය විසින් ඉදිරිපත් කරලා තියෙන පනත් කෙඩුම් පත ඇත්තටම ඇටමස්ලේ නහර සහිතව රුධිරය සහිතව හෘද වස්තුවක් සහිතව ජීවයක් සහිතව ගලන ක්‍රියාවලියක් සහිත ජාතික විගණනය ශක්තිමත් කරන්න පුළුවන් පනත් කෙටුම් පතක් හැටියටද තියෙන්නේ. එහෙම නැත්නම් හිස් පඹයකට නමක් දාලා ජාතික විගණන පන්ත කියලා දාලා තියෙන කියන එක ගැන මේ ගරු පාර්ලිමේන්තුවේ සියලු දෙනා විතරක් මේ රටේ ජනතාවත් අවධානයට ගන්න ඕන. අපට මතකයි සේනක බිබිලේ ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හැදියට නම් කළාට ඒකේ පිටකවරේ තමයි සේනක බිබිල මහත්මයා හිටියේ. ඇතුලේ සේනක බිබිල මහත්මයාට ඒ ක්‍රියාවලිය කරගෙන යන්න ඉඩක් තිබුණේ නැහැ. ඒක අවුරුදු ගානක් තිස්සේ ඇදිලා ඇදිලා විවාද කළා වාද විවාද කළා මං හිතන්නේ අද වෙනකොටත් හරි මට්ටමින් සේනක බිබිල ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හැටියට ක්‍රියාත්මක වෙනවද කියලා සැකසහිතයි ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි අපි මේ පනතට අද දිනේදී සාධාරණ මේ පනතට සාධාරණයේ ඉෂ්ට කරන්න පුළුවන් යුක්තිසහගත කරන්න පුළුවන් පණ දෙන්න පුළුවන් යෝජනා 16ක් අපි සංශෝධන හැටි ඉදිරිපත් කරනවා. මං ආණ්ඩුවෙන් ඉල්ලා හිටිනවා ඒ සංශෝධන පිළිගන්න කියලා. ඒ සංශෝධන අපි ඉදිරිපත් ගන්න ඉතා පැහැදිලිව මේ පනත ඉතාමත්ම ජීවේ සහිත පනත් කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන්මයි. මං කියන්නම් මේ පනත සංශෝධන වෙලා ජාතික විගණන ක්‍රියාවලියෙන් මෙහාට ඇවිල්ලා අද වෙනකොට මේ පනත ඇවිල්ලා තියෙන්නේ කොතනද කියලා මගේ කතාවේදී මං කරුණු දක්වන්නම් ඒ වෙනුවෙන්. හැබැයි මම මේ දේ ඊට අවධාරණය කරන්න ඕන. ගරු සභාපතිතුමනි මේ පනත ගැන මේ පනත මේ තියෙන ආකාරයටම නම් සම්මත වෙන්නේ මේ පනතෙන් බය වෙන හොරුන් වංචාකාරයින් රාජ්‍ය මූල්‍ය දූෂිතයින් අපරාධකාරයින් මහ බැංකු බැඳුම් කර වංචාකාරයෝ වගේ අය බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලන්ට මුකුත් වෙන්නේ නැහැ. රාජ්‍යාංශයේ ඉන්නව නම් කවුරු හරි කෙනෙක් රාජ්‍ය ආයතන මණ්ඩල දෙපාර්තමේන්තු අධිකාරීන් මංකොල්ල කන්න බලාගෙන ඉන්න නිලධාරීන් ඒගොල්ලන්ට දඩ වදිනවා කියලා හිතන් ඉන්නව නම් මේ පනත් කෙටුම්පත අද සම්මත වෙන ආකාරයට නම් සම්මත වෙන්නේ බය වෙන්න එපා. ඒගොල්ලන්ට මුකුත් වෙන්නේ නැහැ. වෙන එකක් තියා මේ දැන් ඉදිරිපත් කරලා තියෙන පනතේ තියෙනවා දණ්ඩනයක් සඳහා ගෙවිය යුතු උපරිම දඩය ලක්ෂයක් කරන්න කියලා. ඔබතුමාලා අද සංශෝධනයක් ඉදිරිපත් කරනවා මේ සංශෝධනයේ තියෙනවා ඒ ලක්ෂයේ දඩයත් රුපියල් 5000ට අඩු ගන්න කියලා. ඒ කියන්නේ මේ පනත ක්‍රියාත්මක වුණොත් අඩු අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ උපරිම දඩය සර්චාර්ජ් අධිභාර පනවන දඩය වදින්න රුපියල් 5000යි. කෝටි ගාණක් මංකොල්ල කෑවත් මහ බැංකුව මංකොල්ල කෑවත් ඒ මහ බැංකුව මංකොල්ල ගන්න උදව් කරන නිලධාරින්ටත් අමාත්‍යංශ ලේකම්වරයෙකුටත් ඕන කෙනෙකුට විදුලිවල මල්ලේ මංකොල්ල කෑවත් ඒක විකුණන්න උදව් කරත් ඒ ඕන දෙයකට රාජ්‍ය මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් මේ ජාතික විගණන පනතෙන් නම් උපරිම දඩය රුපියල් 5000යි. අපි යෝජනාවක් සංශෝධනයක් ගේනවා ගරු සභාපතිතුමනි අවම දඩේ 5000 කරන්න ඕන කියලා. 5000 න් තමයි පටන් ගන්න ඕන. පනතෙත් තියනවා දැන් ලක්ෂයක් කියලා. හැබැයි ලක්ෂෙත් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට පනත දැම්මට පස්සෙත් ආංශික කාර්ක සභාවේ මුදල් කාර්ක සභාවේ සාකච්ඡා කළාට පස්සෙත් කැබිනට් මණ්ඩලයේ නැවත රැස් වෙලා ප්‍රතිපත්ති සම්පාදනය කරන ඇමතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අස්සනෙන්ම මේ තියෙන කැබිනට් පත්‍රිකාව මම සභාගත කරනවා. මේ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කරනවා 5000 ලක්ෂ 5000ට වස්සන්න කියලා. එතකොට හිතා ගන්න පුළුවන් මේ පනතට මොකද කරලා තියෙන්නේ කියලා. විගණන කාර්යාලයතුමාගේ බලතල දැන් අපේ රටේ විගණන දෙපාර්තමේන්තුවක් තියෙනවා. විගණන කාර්යාධිපතිවරයෙක් ඉන්නවා. විගණන කාර්යාධිපතිතුමාගේ මණ්ඩලයක් තියෙනවා. දැන් මේ පනත ගෙනාවේ විගණන කාර්යාධිපතිතුමාගේ බලතල අඩු කරන්න නෙමෙයි. බලතල කප්පාදු කරන්න නෙමෙයි. මේ පනතේ අරමුණ උනේ බලතල වැඩි කරන්න ශක්තිමත් කරන්න වගකීම වැඩිපුර පවරලා දෙන්න. හැබැයි දැන් මේ පනතෙන් කළ තියෙන්නේ මොකද්ද? පනතේ පළවෙනි විගණන කාර්යාධිපතිවරයාට අදාළව විගණන විෂයපතය ඒකාබද්ධ අරමුදලෙන් වන සියලුම වියදම් විගණනය කරනු ලැබිය යුතු කියන තැනට සීමා කළා තියෙනවා. පස්සේ මේක අපි ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී කිව්වා වියදම් විතරක් නෙමෙයි ආදායනුත් දාන්න ඕන කියලා. ආදායම මේක නිසා මම පුජ්‍යලිකව සතුරු වෙනවා ඒ සංශෝධනය ගේන්න පුළුවන් වෙච්ච එක ගැන. මේ ආදායම් ඔබතුමාලා එකතු කරනවා කියලා දැන් සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. එතකොට කවුරු හරි මේ ඇස් කම්පේන කෙනෙක් හිටියේ නැද්ද මේ වියදම් විතරක් ඒකාබද්ධ අරමුදලේ වියදම් විතරක්ද විගණන කාර්යාධිපතිවරයා සංශෝධනය කරන්න විෂයපතේ කියලා. ඒකාබද්ධ අරමුදලේ විතරද විෂයපතේ වෙන්නේ? ඒකාබද්ධ අරමුදලේ ආදායම් විෂයපතේ නෙමෙයිද? පහුගිය දවස්වල අපේ ගාමිණී විජේසිංහ විගණන කාර්යාධිපතිතුමා වාර්තා ඉදිරිපත් කළා ඒකාබද්ධ අරමුදලට පිටින් ආදායම් එක එක ආයතනවලට අරගෙන තියෙනවා. රට ණය කරලා තියෙන්නේ භාණ්ඩාගාරෙන් විතරක් නෙමෙයි, භාණ්ඩාගාරයට ඍජුව නොවන වක්‍ර වෙන ව්‍යාපෘති වලින් එක එක ආයතන විවිධ රටවල් වලින් වෙන වෙනම ගිණුම් හදලා ගණන් ණය අරගෙන තියෙනවා. ඒවත් ඉගෙනගෙන වෙලා නැහැ කියලා. ඒවත් එකතු වෙන්න ඕන කියලා. ව්‍යාපෘති දින ඕන තරම් මග නැගුම ගම නැගුම අර නැගුම මේ නැගුම ඒවට ණයගත්ත පිටින් ඒවා විගණනය වෙන්න ඕන කියලා. හැබැයි ඒක පිළිගත් ඔබතුමාලා දැන් මේක දානවා ඒකාබද්ධ අරමුදලෙන් වන සියලු වියදම් විගණනය කරනු ලැබිය යුතුයි කියලා. හැබැයි ආණ්ඩුකම් ව්‍යවස්ථාවම කියනවා ආණ්ඩුකම් ව්‍යවස්ථාව 154 න් තියෙනවා රාජ්‍ය මූල්‍ය පාලනය. එහෙනම් රාජ්‍ය මූල්‍ය පාලන බලය තියෙනවා නම් ඇයි ඒ වාක්‍ය මේ විෂයපතේට දාන්න බැරි? ඒක නිසා ඊට පැහැදිලි අපිට තේරෙනවා මේ කාරණාව විගණකාධිපතිතුමාගේ බලතල විෂයපතය කොතර දුරට කප්පාදු වෙලා තියෙනවද කියලා. මම උදාහරණයක් ගන්නවා ගරු මුලසනාවුඩ කාර්යසභා සභාපතිතුමනි. 2015 දෙසැම්බර් 24 වෙනිදා මේ වගේම කෙන්‍යාවේ විගණන පන්තක් සම්මත කළා. කෙන්‍යාවේ එක ගැසට් නිවේදකින් එක විගණන පන්ති ඉදිරිපත් කළා. මේ ඒ විගණන පන්ත. මේ විගණන පන්ත මම සභාගත කරනවා මේක හැන්සාඩ් වාර්තාවට එතුණු ගන්න කියලා ඉල්ලා හිටනවා. විගණකාධිපතිවරයාගේ බලතල එයාටද තියෙනවා ගරු සභාපතිතුමනි 64 එක වගන්තියටද ව්‍යාද උටි ජෙනරල් establish that any person supply or company has been involved in fraud or corrupt practice the auditor general shall report to the police විගණකාධිපතිවරයාට පුළුවන් කෙලින්ම විගණකාධිපතිවරයා අඳුර ගන්න නම් ඒ පනත අනුව මොනවා හරි වංචාවකට දූෂණයකට සම්බන්ධයි කියලා ඍජුව පොලිසියට පැමිණිලි ගන්න පුළුවන් විගණකාධිපතිවරයාට වටේ යන්නේ නැතුව ඊළඟට කියනවා ethics and anti corruption commission or public procurement oversight authority for their action විගණකාධිපතිවරයාට පුළුවන් පොලිසියට වාර්තා කරන්න විගණකාධිපතිවරයාට පුළුවන් දූෂණ විරෝධී කොමසාරිස්වරයට වාර්තා කරන්න විගණකාධිපතිවරයාට පුළුවන් public procurement oversight authority එකට වාර්තා කරන්න මෙන්න බලතල ඒතර කෙන්‍යාවයි අපි කෙන්‍යාව කියන්නේ අපි දන දේශපාලන සංස්කෘතික මූල්‍ය පාලනේ පැත්තෙන් අපිට වඩා මම නම් හිතන්නේ ශක්තිමත් රටක් කියලා අප්‍රිකානු රාජ්‍ය පද්ධතිය තියෙන අපට වඩා ශක්තිමත් රටක් නෙමෙයි නමුත් ඔවුන් ඔවුන්ගේ බලතල විගණකාධිපතිවරයාට දීලා තියෙන හැමයි මම ඒක ඉදිරිපත් කරනවා ඒක නිසා සභාගත කරන හැන්සාඩ් ගත කරන්න කියලා ගරු සභාපතිතුමනි මේ බලතල සම්බන්ධ ප්‍රශ්නේ මොකද්ද විගණකාධිපතිතුමාට මේ කෙටුම්පතේ 4 වගන්ති යටතේ විගණකාධිපතිවරයා යම්කිසි පුද්ගලයෙක් කැඳෙව්වොත් යම්කිසි විගණනයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මේකේ තියෙනවා එයාට එන්න බැරි නම් එකී තනත්තාට නොවැළැක්විය හැකි තත්ත්වයක් යටතේ පෞද්ගලිකව පෙනී සිටීම නොහැකි අවස්ථාවකදී ඔහු වෙනුවෙන් බලය පවරපු විශේෂගෙන දැනුමක් තියෙන වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා විගණකාධිපතිතුමා කියනවා අර්ජුන මහේන්ද්‍රන්ට එන්න කියලා මම මේ උදාහරණයක් කියන්නේ නැත්තම් විගණනයට අදාළ කරන පුද්ගලයෙකුට එන්න කියලා ඔහු කියනවා මම කියනවා
ඒ කාරණේ පිළිබඳව කරන්න දක්මෙත්තක් නැත්තම් දැන් ඔබතුමා ඉති කරුණ ඉදිරිපත් කරපු විදිහට මේ ඔඩිට් පනතේ කිසිම බලතලයක් නැති මහා පරිමාණ හොරු අල්ලන්න බැරි ප්‍රතිඵලයක් නැති කාරණයක් විදිහට යන අදහසින් තමයි අදහස් කරුණු ප්‍රකාශ කරේ. දැන් අරු මන්ත්‍රීතුමා මේ ඔඩිට් පනත ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පනතේ විගණන කාර්යයේදී යම් දෝෂයක් වරදක් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව ගත යුතු විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග මේ පනත ගෙනාපුවාම දඬ නීති සංග්‍රහය අහෝසි වෙන්නේ නැහැ. අනිකුත් අපරාධ නීති එකක්වත් අහෝසි වෙන්නේ නැහැ. මහ බැංකු බැඳුම් කරේ ඔබතුමා සඳහන් කරා උදාහරණයක් විදිහට ඒකේ වංචාවක් වෙලා තියෙනවා නම් මේ නීතිය යටතේ අනුගමනය කරලා ඒක සුළු කාරණයක් විදිහට ලඝු කරලා මෙතනින් අවසන් කරනවා කියලා කතාවක් නැහැ. රටේ අපරාධ නීති ඒ විදිහටම තියෙනවා. ඒක නිසා ඔය කියනතර ඔබතුමා කියන විදිහට මේ පනත එච්චර ලඝු කරන්න එපා. රටේ පවතින සියලුම නීතිවලට අමතර වෙන නීතියක් මිසක් අනෙක් නීති යටපත් කරගෙන ඒව හැලු කරගෙන එන නීතියක් නෙමෙයි මේක.
ඒක හරි. නම් ඇත්තරම මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, ඇමතුමනි දැන් මේ තියෙන යථාර්ථයටතේ තියෙන தත්ත්වයට දාලා උන්න හැටියට මලාමදයි කියලා මේක හොඳයි. ඒක මම පිළිගන්නවා. ඒක වගේම මම ඔබතුමා කියන කාරණාව පිළිගන්නවා. එන අනිකුත් නීති රීතිත් තියෙනවා. ඒකත් ඇත්ත. හැබැයි ඒ යටතේදී යම් විදියකට අර්ථ නිරූපණයක් අපට දෙන්න පුළුවන් නම් තව එකතු කරන්න පුළුවන් නම් ශක්තිමත් කරන්න පුළුවන් නම් ඒ පැත්තෙන් අදහස් දැක්වීමක් පමණයි මම මේ කරන්නේ. යථාර්ථය හැටියට ගත්තොත් මේක මේ මට්ටමින් හරි නමක් හැටියට හරි පතෝල මට්ටමින් හරි මේ ඇතිවෙච්ච තත්ත්වය යටතේ ඇතිවෙච්ච බලපෑම් යටතේ සම්මත වෙන්නේ නම් අපි අගය කරමු. සම්මත වෙන්න ඕන. හැබැයි ඒ යටතේදීත් අපිට අයිතිය දෙන්න මේ පනත දුර්වල වෙච්ච තැන් ගැන මේ පනත දුර්වල වෙච්ච තැන් ගැන කියන්න. ඒක තමයි මම මේ කරන්නේ. ඔබතුමා කියන ඇත්ත රටේ නීති රීති ඔක්කොම ටික නවත්තලා මේ නීතිය විතරක් රටේ මූලික නීතිය වෙන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. හැබැයි ඒ වගේම තමයි මේක මෙහෙම හදද්දි මේක තිබිච්ච තැන ඉඳලා ගොඩාක් මෙහාට අවිලා තියෙනවා. ඒක මම කියන්න. උදාහරණයකට ගත්තොත් එහෙම දැන් පෞද්ගලික පෙනී ඉන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ වෙනත් පුජ්‍යලයකට විගණකාධිපතිවරයා ඉස්සරහා තමන් වෙනුවට ආදේශ කරන්න පුළුවන් පුජ්‍යලයක් කියන එක. මම කියන්නේ මේකෙදි නොඇලැක්විය හැකි හේතුවක් වශයෙන් එහෙම තැනැත්තෙක් එනවනම් අඩුතරමේ නම් කරන තැනැත්තා අපි සංශෝධනයක් ගේනවා විගණකාධිපතිවරයාගේ අනුමැතිය මත එන්න ඕන. මං කියන්නේ ඒක හොඳ නැද්ද? මේ පනතට ඕනම කෙනෙකුට චූදිතයෙකුට වෙන කෙනෙක් දාන්න වෙනුවට විගණකාධිපතිවරයාගේ අනුමැතිය මත. මොකද විගණකාධිපතිවරයා සෑහීමකට බත් වෙන්න ඕන. මම අහවල් පුජ්‍යලයක් හැඳවනවනම් මම අර්ජුන මහේන්ද්‍රන් හැඳවනවනම් අර්ජුන මහේන්ද්‍රන් වෙනුවට එන පුජ්‍යලයා අර්ජුන මහේන්ද්‍රන්ගෙන් දැනගන්න තියෙන කාරණා ටික දැනගන්න පුළුවන් පුජ්‍යලයක් කියලා. ඒ කියන්නේ එහෙම නැතුව විගණකාධිපතිවරයා ඉස්සරහට ඕන කෙනෙකුට එන්න බෑනේ. යම් තැනැත්තෙක් හැඳෙව්වොත් විගණකාධිපතිවරයා ගරු උගත් විජේදාස රාජපක්ෂ මහත්මනි ඒ පුජ්‍යලයා වෙනුවට ඕන කෙනෙක් ආවොත් හරියන්නේ නැහැනේ. ඒ වෙනුවට විගණකාධිපතිවරයා සෑහීමකට පත් වෙන පුජ්‍යලයෙක්. විගණකාධිපතිවරයා පිළිගන්න පුජ්‍යලයෙක්. අහවලා ඒ වෙනුවට බී හොඳයි කියලා විගණකාධිපතිවරයා සෑහීමකට පත් වෙන පුජ්‍යලයෙක් එවන්න කියන එක තමයි අපි කියන්නේ. මම කියන්නේ ඒකෙන් වෙන්නේ මේ පනත ශක්තිමත් වෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කරන යෝජනා සංශෝධනයන් ඉතාම සාධනීය ලෙස තේරුම් අරගන්න කියලාත් මම ඉල්ලා හිටිනවා. මොකද හේතුව මේක නැවත නැවත අපි විගණකන පනතක් හැදුවා. හැබැයි මම කියනවා මේ පනත මේ විදිහට නම් සම්මත කරන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වෙන දේවත් මේ පනතෙන් කරන්න බෑ. මොකද මේ පනතේ තියෙන අවුල් වියවුල් ටික වරින් වර කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඇවිල්ලා මම කියන්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන නීතිපත්තුමා දීලා තියෙන නිර්දේශ මොකද්ද කියලා මේ පනත සංශෝධනය කරද්දී එක වෙලාවකට නීතිපත්තුමා කියනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිරීක්ෂණයක් නිගමනයක් කියවලා තියෙනවා කැබිනට් එකට. ඒවලා තියෙන්නේ මේ පනත් කෙටුම්පත ගැන නෙමෙයි මීට පිටින් වෙන පනත් කෙටුම්පත ගැන. එවැනි තත්ත්වයක් ඇතුළත තමයි මේ පනත හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා බලාපොරොත්තු වෙන දේවත් මේ පනතෙන් ඉෂ්ට කරන්න හම්බෙන්නේ නැහැ මේ විදිහට මේ පනත සම්මත කරගත්තොත්. ඒකයි අපි කියන්නේ සම්මත කරන්න. හැබැයි මේ සාධනීය යෝජනා ගැන හිතලා ඒ විගණකාධිපතිවරයා කවුරු හරි කෙනෙක් කැඳෙව්වොත් එයා වෙනුවට නොවැළැක්විය හැකි හේතුවක් මත වෙන කෙනෙක් එවනවා. හැබැයි වෙන කෙනා මෙලෝදියක් දන්නේ නැති කෙනෙක්. තේරුමක් නැති කෙනෙක්. විගණකාධිපතිතුමාගේ පරීක්ෂණයම අඩාල කරන්න දුර්වල කරන්න ඉදිරිපත් කරන කෙනෙක්. එහෙම වෙන්න බැරිද? එහෙම කරන්න පුළුවන්. දැන් පොදු ව්‍යාපාරකාරක සභාවට එන්න ඕන කෙනා වෙනුවට වෙන කෙනෙක් එව්වොත් එම්ම එහෙමනානේ. අපි ඇවිල්ලා කියනවා. එයා ඇවිල්ලා කියනවා මම දන්නේ නැහැ. මට එන්න කිව්වා මං ආවා. එතකොට පොදු කාර්ක සභාව පවත්වාගෙන යන්න බෑ. විගණන පරීක්ෂණයකටත් විගණකාධිපතිවරයා කොමිෂන් සභාවට කැඳෙව්වොත් කවුරු හරි කෙනෙක් එයා වෙනුවට විගණකාධිපතිවරේ අඩුතරමේ සෑහීමටපත් වෙන්න ඕන. ආදේශකයා පිළිගත හැකි කෙනෙක් කියලා. අපේ තර්කය ඉච්චරයි. ඊළඟට ගරු සභාපතිතුමනි තොරතුරු දැනගැනීමේ පනතට දාලව. දැන් මේකේ විගණකාධිපතිතුමාට අපි දාන පාර්ලිමේන්තුවට එතුමා වාර්තා කරන්න. ඒක හරි. පාර්ලිමේන්තුවට වාර්තා කරාට පස්සේ පාර්ලිමේන්තුවෙන් ඒක පබ්ලිෂ් කරන්න. ඒවත් ඇත්ත. හැබැයි අපේ රටේ ඔබතුමාලා දැන් අගමැතිතුමා තොරතුරු දැනගැනීමේ පනත ගැන කිව්වා. තොරතුරු දැනගැනීමේ පනතේ පහ එක වගන්තිය. ඒ වගේම ආණ්ඩුක ව්‍යවස්ථාවේ 14 ආ වගන්තිය. දෙක. ඒ වයින් තොරතුරු සීමා කිරීම කළා තියෙනවා. ඔබතුමා කියපු අර වෙනත් නීති රීති. හැබැයි ඒ අතරේ මේ පනතේ 9 ආ වගන්තිය විසින් තොරතුරු දැනගැනීමේ පනතේ RTI එකේ 36 වෙනි වගන්තියත් උල්ලංඝනය වෙනවා. ඒකේ කාරණා අඩාල කෙරෙනවා. ඒක නිසා ඒ වගේම 13 වෙනි වගන්තියේ මම ඔබතුමාට පෙන්නන්නම්. 13 වෙනි වගන්තියේ තියෙන මෙන්න මෙහෙම එකක්. තවද යම් වාර්තාවක් තොරතුරක් ලේඛනයක් පොතක් ගොනුවක් හෝ පරිගණකාංශයෙන් ලබාගත් පිටපතක් ඔහු විසින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දෙනු ඇත්නම් හෝ එසේ ලබා දීමට අදහස් කරන්නේ නම් එම වාර්තා ප්‍රකාශ නොකළ යුතුයි කියලා. ඒ කියන්නේ මම හිතන්නේ මේ ගාමිණී විජේසිංහ විගණකාධිපතිතුමාගේ අදහසක් කියලා. ඒ කියන්නේ මේ පනතට අපි දානවා යම් තොරතුරක් වාර්තා කරන දෙයක් විගණකාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් අධිකරණයට ගෙනියන්න. නීති කඩේ යොමු කරන්න ඒක ප්‍රකාශයට පත් නොකළ යුතුයි කියලා. ඉතින් එතකොට යම් විගණකාධිපතිවරයෙක් ආවොත් එහෙම හොරෙක් ආරක්ෂා කරන්න හිතාගෙන. එයා කියනවා මේ දෙන්න බෑ. දෙන්න බැරි මම හිතාගෙන ඉන්න ලබන අවුරුද්දේ නඩු දාන්න කියලා. නැත්නම් කවුරු හරි කෙනෙක් කියන ආණ්ඩුවෙන් කියනවා එයාට මේකට අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන නිසා මේක ඉදිරිපත් කරන්න එපා කියලා. බලන්නකෝ විශේෂ වාර්තා පිළිබඳව තියෙන හේම කාරණාවක්. අරකාරණ අපිට තේරෙනවා. විගණන පිළිබඳ විගණනාධිපතිව පාර්ලිමේන්තු වාර්තා කරන්න ඕන. ඒ වාර්තා විගණන කාර්යාලයේ වෙබ් අඩවිය දාන්න ඕන. පාර්ලිමේන්තු වාර්තා කරාට පස්සේ මහ ජනතාවට එක ගන්න පුළුවන්. හැබැයි අපි දානවා නම් පරිගණ තොරතුරක් දෙන්න නීතිය හමුවට එසේ කිරීමට අදහස් කරන්නේ නැණ. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ලබා දෙනු ඇත්තම් නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට ලබා දෙන හිතාගෙන ඉන්නෝ. CID ට දෙන්න හිතාගෙන ඉන්නෝ. හිතාගෙන ඉන්නවා කියන එක අනන්ත කාලයක්. ඒක අනන්ත දෙයක් වෙන්න පුළුවන්. එතකොට යම් කෙනෙකුට අභිලාෂයෙන්ම අනේ මගේ වෙලා උදුවා පැහැදිලි කරන්න හොඳයි. අභිලාෂයෙන්ම ඕනනම් තොරතුරු වසන් කිරීමක් ඒක නිසා සිද්ධ කරන්න පුළුවන්. ඒක මං හිතන්නේ බරපතල කාරණාවක්. ඒ නිසා මං කියන ඒක ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඊළඟට ප්‍රශ්නේ මේ විගණන වාර්තාව ක්‍රියාවලිය මම ඔබතුමාට කියන්නම්. විගණක ආධිපතිවරයාගේ දෙපාර්තමේන්තුව ආයතනයේ විගණන පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණයක් කරලා ඉවරලා ඒක බාර දෙනවා. විගණන කොමිෂම විසින් තීරණයක් කරනවා. මේ පරීක්ෂණයට අදාළව දඬනයක් පනවන්න තියෙනවා. අධිභාරයක් පනවන්න තියෙනවා. මූල්‍ය වංචාවක් සිද්ධ කළා තියෙනවා. මේක අපි අය කරගන්න ඕන කියලා තීරණය කරොත් එහෙම ඒ අය කරගැනීමේ ක්‍රියාවලිය තමයි ඊට පස්සේ මේකෙදි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට අය කරගැනීමේ ක්‍රියාවලිය දැන් බාර දීලා තියෙන්නේ කාටද? අමාත්‍යංශ ලේකම්වරුන්ට. ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය හැටියට. මේකෙදි විගණන කොමිෂමේ තීරණයක් අධිභාර පැනවීමක් හරි අය කරගැනීමක් බාර දෙන්නේ අමාත්‍යංශ ලේකම්වරුන්ට. ඉතින් අමාත්‍යංශ ලේකම්වරුන්ට බාර දුන්නට පස්සේ මේකේ අධිභාර පැනවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන පුජ්‍යලේ අමාත්‍යංශ ලේකම්වරයා වෙනවා. ඔබතුමාට මම අවධානය 19 2 වගන්තිය කියනවා. විනය බලධාරියා විසින් ගනු ලබන විධිමත් විනය ක්‍රියාමාර්ගිකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව විගණනය කරනු ලබන ආශ්‍රිතේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් යම් ඌනතාවයකට හෝ පාඩුවට වක්‍යුතු දැනත්තන්ගෙන් එක්කොහො වෙන්වෙන්ව පළවන උපවගන්තිය අර්ථයේ අධිභාරයක් අය කරනු ලැබිය යුතුය. එතකොට දැන් මේකට පැටලෙන විනය ක්‍රියාමාර්ගයක්. එතන ඔන්න එතකොට දැන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට පුළුවන් ඕනනම් විගණන කොමිෂමෙන් අධිභාරයක් පැනෙවුවට පස්සේ ඒ අධිභාරය ගැන විනය කමිටුවක් පත් කරන්න. විනය බලධාරියෙක් පත් කරනවා. ඊට පස්සේ විනය බලධාරියාගේ රිපෝට් එක අනුව විනය බලධාරියා එක්ක කියනවා මේ අධිභාරය සුදුසු නෑ කියලා. එතනින්ම කතාව ඉවරයි. මොකද අධිභාරය නැවත ආපස්සට හැරවීමක් පිළිබඳව විගණන කොමිෂමට නෙමෙයි තියෙන්නේ, බලය තියෙන්නේ ගණන් දීමේ නිලධාරියාට ලේකම්තුමාට. එතකොට ලේකම්තුමා තමයි තීරණය කරන්නේ විනය ක්‍රියාමාර්ගයට අනුව අධිභාරය ආපස්සට යනවද නැද්ද කියලා. එතකොට ප්‍රශ්නේ ඉන්නේ කොහොමද? අපි දන්නවා ඕනම ආයතනවල විනය ක්‍රියාමාර්ග තියෙනවා. ඔබතුමා කිව්වාගේ අධිකරණ ක්‍රියාමාර්ගයක් තියෙනවා. හැබැයි කිසිම රජ ආයතනයක අධිකරණයට ගියපු දෙයක් වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් තියෙනවා කියලා ආයතනයේ විනය ක්‍රියාමාර්ගය අතාරින්නේ නැහැ. ආයතන විනය ක්‍රියාමාර්ග පවත්වාගෙන යනවා. අධිකරණ තීරණත් එනවා. අධිකරණ තීරණ නිසා විනය ක්‍රියාමාර්ගය නතර වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් මොකද කරන්නේ? අධිභාර පැනවීමේ ක්‍රියාවලිය ඕනනම් පුජ්‍යලයා පෙන්ෂන් යනකම් කල් දාන්න පුළුවන්. මොකද මේකේ කොතරකවත් නැහැ විනය ක්‍රියාමාර්ගය කවද ඉවර කරන්න ඕනද කියලා. අධිකරණ ක්‍රියාමාර්ගය කවද ඉවර වෙනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට ලේකම්තුමාට පුළුවන් ලේකම්තුමාගේ යාළුවෙක් වනම් පරිස්සම් කරගන්න තියෙන්නේ. මේ අධිභාරෙන්
12ක් ඇතුළත විනය ක්‍රියාමාර්ගය ඉවර වෙන්න ඕනේ. ඒක මේකට එන්න ඕනේ නෑ. රජයේ නිලධාරියෙක්
විනය ක්‍රියාමාර්ගය. නමුත් මම කියන්නේ ඇයි මේක එතනට අදාළ කරගත්තේ?
ඒක විකෘති කරලා ඉදිරිපත් කරන්න එපා.
ඇයි මේක මෙතන නෑ? ඒක බොරු. ඇයි මේක මෙතනට අදාළ කරේ? මම අහන්නේ ඇයි මේක මෙතනට අදාළ කරේ? අපි හිතමු ගණන් දීමේ නිලධාරියා මගින් නම් අධිභාරය අය කරන්න ඕන. එතකොට මේක නිකම්ම මේ විගණන කාධිපතිතුමාගේ ඔළුවේ අමාරුවට දාපු අධිභාරයක් නෙමෙයිනේ. විගණන විමසුමක් යවලා විගණන පරීක්ෂණයක් කරලා ඒ අනුව විගණන කණ්ඩායමක තීරණ අරගෙන ඒ ගැන නැවත ඒ වලට ඉදිරිපත් කරන ඉඩ දීලා දාන දඬනය අය කිරීම. ඊළඟට තියෙනවා අධිභාර අභියාචනා කමිටුවකු. යම් පුජ්‍යලයෙකුට අගතියක් වෙනව නම් අධිභාරය පිළිබඳව ඔහුට විනය ක්‍රියාමාර්ගය පටල ගන්න ඕනේ නැහැ. ඔහුට බලන් අධිභාර අභියාචනා කමිටුවට යන්න. ඔහුට කියලා කියන්න බලන් මට පනවපු අධිභාරය අසාධාරණයි. ඒ නිසා මම මේකට අදාළ නැහැ. අධිභාර අභියාචනා කමිටුවක් මේකේ තියෙනවා ව්‍යවස්ථාදායක සභාවම පත් කරන. නිකන් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවම පත් කරන අධිභාර අභියාචනා කමිටුවකුත් තියෙනවා. මොකද විනය ක්‍රියා එතකොට දඬනය එමෙන්නම් අධිභාරය ෆයිනල් ඩිසිෂන් එක නෙමෙයි. ඒක විගණකාධිපතිතුමාගේ නිසා හරි විගණන කොමිසම නිසා හරි ගන්න අවසාන තීරණ නෙමෙයි. ඔහුට අභියාචන කමිටුවක් තියෙද්දී ඇයි විනය බලධාරියෙක් මෙතන ඈඳගත්තේ? ඒකෙන් කරන්නේ මොකද්ද? මේක අවුල් කරන එක. මේක අවුල් කරන එක. මේක අවුල් කරලා මේක ඉතා පැහැදිලිව තියෙන එකයි. ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා මේ තීරණය ගන්නේ, දණ්ඩනය පිළිබඳ තීරණය ගන්නේ විනය ක්‍රියාමාර්ගය සහ අධිකරණ ක්‍රියාමාර්ගයෙන් පසුව. ඔහුට කියන්න පුළුවන්, එතකොට මම කියන්නේ ඊට වඩා හොඳයි මේ තියෙන විගණන කටයුත්ත. අඩුතරම කෝප් එකට ආවම ඔබතුමා කෝප් එකේ සභාපතිතුමා ඔබතුමා අවුරුද්දක් ඇතුළත මාසයක් ඇතුළත තීරණයක් දෙන්න කියලා කියපුවා වන්තරන් තියෙනවා. විජේදාස රාජපක්ෂ සභාපතිතුමා හැටියට. ඉතින් එතකොට මේක දාගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක ආවරණයක් දානවා ගණන්දීමේ නිලධාරින්ට, ලේකම්තුමාට විනය ක්‍රියාමාර්ගයට ගිහිල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයට ගිහිල්ලා ඊට පස්සේ දණ්ඩනේ නියම කරන්න. ඊට පස්සේ අභියාචන කමිටුවක් තියෙනවා. අධිභාර අභියාචන කමිටුවක් තියෙනවා. හරි, කමන්නේ
ප්‍රකාශයක් මේක.
දැන් ඔබතුමා පැහැදිලි කරා.
ඔබතුමනි බොහොම මේක පැහැදිලි කරුණා කරලා
අපි මම කියන්නේ තියන්නේ ඒකයි.
විනාඩි 2 3ක් ඕන නම් අපෙන් අද කරගන්න. ඒකට කමක් නැහැ. ගරු සභාපතිතුමනි, මේ පනත මගින් සිද්ධ කරන්නේ මේ රජයේ නිලධාරී තම තමන්ගේ ඒ කටයුතු කිරීමේදී වෙන අක්‍රමිකතා, මූල්‍ය දූෂණ යනාදී සම්බන්ධව පියවර ගැනීම. ඒකට එක පැත්තකින් වින පියවර ගැනීමේ ක්‍රියාමාර්ගය දැනටත් තිබෙන ආයතන සංග්‍රහයේ තියෙනවා. ඒකේ තියෙන ක්‍රියාපිළිවෙත අනුගමනය කළ යුතුමයි. දෙවනුව අපරාධ නීති යටතේ වරදක් වෙලා තියෙනවා නම්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වෙලා තියෙනවා නම්, ඒක අධිකරණ ක්‍රියාකලාපේ එහෙම වෙනම යනවා. හැබැයි මේ නිලධාරීන් අතින් යම්කිසි මූල්‍ය දූෂණයක්, අක්‍රමිකතාවයක් තියෙනවයි කියලා මේ විගණන පනතේ යටතේ ගෙනෙන වරදකදී අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත විතරයි මෙතන තියෙන්නේ.
මම කියන්නේ
රජයේ නිලධාරියෙකුට සමහරලාට වැරදි තීන්දුවක් දෙනවා නම් ලේකම් හරි නිලධාරියෙක් හරි මොහු වරදක් කරයි කියලා ඒ උදවියට අභියාචනයක් කරලා ඒ පිළිබඳව සත්‍ය කරුණු ගවේෂණය කරගන්න දෙන අයිතියේ තියෙන මොකද්ද වැරද්ද?
ඒක හොඳයි.
ඉතින් ඒක වැරද්දක්. ඇයි ඔබතුමා ඒක වැරදි කියලා කියන්නේ?
අන්න බාන පැටලෙච්ච හැටි. මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ මඩ දෙන්න.
උන්න ඔබතුමත් දෙනව ඇති යම් යම් වාර්තා නිරීක්ෂණ කරලා මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල කොතනකවත් කියලා නැහැ එහෙම අපිට නියෝග දෙන්න බලයක් තියෙනවයි කියලා. ඒක ඇවිල්ලා ඕනම ඉන්කුවරින් ඔෆිසර් කෙනෙකුගේ විනිශ්චයකාරයෙකුගේ තියෙන අභිමතය. එතකොට අමාත්‍යාංශයේ ලේකම්ට එන්න බැරි නම් ඔහු අතිරේක ලේකම් තවත් එක්කෙනෙක් එවනවා. හැබැයි ඒ විනය පරීක්ෂණය කරන නිලධාරි සෑහීමකටපත් වෙන්නේ නැත්තම් මොකද කරන්නේ? නෑ, ඔබට මේකේ කතා කරන්න තේරෙන්නේ නෑ. ලේකම් දෙන්න කියලා තව දිනයක් දෙනවා. ඉතින් ඒක තමයි මේ ක්‍රියාවලිය.
පැහැදිලි.
මේක 아무ත දෙයක් නෙවෙයි.
පැහැදිලි. මම කියන්නේ මේකෙදී මම දන්නවා, මට හොඳටම තේරෙනවා මේක තමයි අධිභාර සම්බන්ධ කොමිෂන් සභාව පැනවිය යුතු ක්‍රියාවලිය කියන එක. පැහැදිලි. ඒකට අනිකුත් ආයතන පද්ධතිය තියෙන බවත් ඇත්ත. නමුත් මේක ඉතා පැහැදිලිව තියෙන්නේ විනය බලධාරියා විසින් ගනු ලබන විධිමත් විනය ක්‍රියාමාර්ගයකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව තමයි. මම අනතුරුව කියන වචනේ නැවතත් අවධාරණය කරනවා. විගණනය කරනු ලබන ආස්තිතේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ඒ ඌනතාවය ගැන හෝ පාඩුව ගැන වග්ගියුතු පුජ්‍යලයන්ගෙන් අධිභාර අය කරගන්න. එතකොට මම කියන්නේ අධිභාර අය කර ගැනීමට අභියාචන ඉදිරිපත් ගන්න වෙනම අභියාචන ක්‍රියාවලියකුත් තියෙද්දි, අභියාචන කමිටුවකුත් තියෙද්දි මේ අනතුරුව කියන එක ගත්තට පස්සේ මේකට ගත වෙන කාලය විසින් මේක දුර්වල වෙන එකක්. අනික විනය බලධාරියා කියන පුජ්‍යලයා සමාන මට්ටමකට හැදෙනවා විගණන කොමිසමත් එක්ක. මේක නිකන් කවුරුවත් ගත්ත තීරණයක් නෙමෙයි. මේක ජාතික විගණන කොමිසම ගත්ත තීරණයක්. ජාතික විගණන කොමිසමයි විනය බලධාරියායි කොහොමද සමාන වෙන්නේ? ජාතික විගණන කොමිසම අභියෝග කරනවානේ විනය බලධාරියා. විනය බලධාරියා කිව්වොත් එහෙම මේ ඌනතාවයක්, මේ දණ්ඩණය සාධාරණ නෑ කියලා මොකද වෙන්නේ? මම කියන්නේ ඕන්නම් මේක සම්මත කරගන්න. හැබැයි ගැටුමක් ඇති වෙනවා. ගැටුමක් ඇති වෙනවා. විනය බලධාරියාගේ තීරණය සහ ජාතික විගණන කොමිසමේ තීරණය පටලැවිල්ලක් බවට පත් වෙනවා. මේකෙන් අගතියට පත් වෙන පුජ්‍යලයට අභියාචන කමිටුවට යන්න කලින්ම අභියෝග කරන්න පුළුවන් ජාතික විගණන කොමිසමට විනය බලධාරියා මෙහෙම කියලා තියෙනවා, ඕගොල්ලෝ කොහොමද මට දඬනයක් පනවන්නේ කියලා. ඒ ගැටුම එන බව විතරයි මම කියන්නේ. කරගත්තට අපට කමක් නැහැ. මේක තියෙන අවුල වෙනුවට තව අවුලක් හදනවා නම් ඒකට ඉතින් අපට කියන්න තියෙන්නේ සොරි කියලා තමයි.
රුව ආරක්ෂා ගන්න ගන්නේ කොහොමද?
ඒකයි. ඊළඟට ප්‍රශ්නේ තියෙනවා. දැන් අධිභාර අභියාචන කමිටුවක් තියෙනවා. අධිභාර අභියාචන කමිටුව පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. මට එකක් මට තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුක ව්‍යවස්ථා සභාවට ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක තියෙනවා. නමුත් අද සම්මත කරනවා නම් පුළුවන්. අද මේ පාර්ලිමේන්තුව සම්මත කරනවා නම් ආණ්ඩුක ව්‍යවස්ථා සභාව තමයි මේ අභියාචන කමිටුව පත් කරන්න ඕන කියලා ඒක පුළුවන්. කමක් නැහැ. හැබැයි ඒකේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. ආණ්ඩුක ව්‍යවස්ථා සභාව විසින් පත් කරනු ලබන විගණනය නීතිය හා මූල්‍ය කළමනාකරණය රාජ්‍ය පරිපාලන ඉංජිනේරු විද්‍යාව ඒ ශේෂ්ඨවල පළපුරුද්ද තියෙන තැනැත්තම් පස් දෙනෙකුට නොවැඩි සමාජික පිරිසක් තමයි මේක ඉන්න ඕන කියලා. ඒක හරි පැහැදිලි විගණනය තියෙනවා ඒකේ. අභියාචන කමිටුව එතකොට ස්වාධීන වෙනවා මොකද විගණන සේවා විගණන කොමිසමේ. ඒක හොඳයි. චෙක් ඇන් බැලන්ස්. එහෙනම් අභියාචන කමිටුව මේ ස්වාධීනත්වය වෙනුවෙන් මම කියන්නේ හොඳ එකක්. ඒ විදිහට ව්‍යවස්ථාදායක සභාවෙන් ඒක පත් කරන එකත් හොඳයි. හැබැයි ඒක තියෙනවා විගණනය පිළිබඳව විශේෂ පුජ්‍යලයක් ඉන්න ඕන කියලා. ඒක හරිනේ විගණනනේ මේකේ ප්‍රධාන දේ. හැබැයි ඒකම යටවගන්තිය තියෙනවා ජාතික විගණන කාර්යාලයේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ කිසු සමාජිකයෙකු කමිටුවේ සමාජිකයෙකු නොවිය යුතුයි කියලා. විගණකාධිපතිවරයා කමිටුවේ සමාජිකයෙකු නොවිය යුතුයි. ඒකත් හරි. කමිටුව විගණකාධිපතිවරයාගෙන් ස්වාධීනව කටයුතු කළ යුතුයි. ඒකත් හරි. එතකොට මේකේ රාජ්‍ය විගණන සේවයේ කිසිදු පුජ්‍යලයකට මේකට එන්න බෑ. ඒතර විගණනයේ පිළිබඳ ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් තමයි එන්න වෙන්නේ. ඒතර මේ විගණනයක් සහිත ප්‍රවීණත්වය කොහෙන්ද හොයාගන්නේ? අනිවාර්යෙන් මේකේ තොට පෞද්ගලික විගණකයෙක් තමයි හොයන්න වෙන්නේ. එයා ආණ්ඩුක ව්‍යවස්ථා සභාවට විගණකයෙක් හොයන්න වෙනවා. එයා රාජ්‍ය විගණන ක්‍රියාවලිය ගැන විගණනය අභියාචන කමිටුවට එනවා. රාජ්‍ය විගණනයෙන් තමයි එයා අභියාචන කමිටුවේ ඉන්නේ. හැබැයි එයාට රාජ්‍ය විගණන සේවයේ කෙනෙක් වෙන්න බෑ. මම දන්නේ මේකේ පටලැවිල්ලක් තියෙනවා කියලා විතරක් මට තේරෙනවා. හරි ඒක නොනං හරි හරි කමන්න කමන්න.
ඉස්ලාමික විගණන සේවකයෙක් තමයි ඔයකට පත් වෙන්නේ දැන්. අනිත් කොමිෂන් වලටත් එහෙම තමයි ආවේ.
හරි ඒක හොඳයි. නෑ ඒක ඔබතුමාලා බේරගන්න ඕන දෙයක් විතරයි මම මතු කරන්නේ. මහා දෙයක් නෙමෙයි. නමුත් මට තේරෙනවා මේක රාජ්‍ය විගණනය ගැන විශේෂත්වයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒකයි විය යුත්තේ කියන දේම අවධාරණය කරන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබතුමාලා විගණන කොමිසම විසින් පත් කරන මේ කටයුත්තේදී විගණන ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට යට නිලධාරීන්ට අමාත්‍යංශ ලේකම්වරු නොවන අනිත් නිලධාරීන්ට මේක දඬනේ පැනවීම ඒක සුදුසුද නැද්ද කියලා තීරණය කිරීම පවරන්නේ ලේකම්වරුන්ට. හැබැයි ලේකම්වරයෙකුට දඬනේ දීම පවරන්නේ ජනාධිපතිතුමාට. මේ සංශෝධනය අනුව ජනාධිපතිවරයා තමයි මේ තීරණය ගන්නෙ. එතකොට ජනාධිපතිවරයා විසින් තමයි ලේකම්වරයෙකුට දඬනයක් තියෙනවද නැද්ද කියලා පනවන්නේ. හැබැයි ලේකම්වරයාට සාධාරණයක් ඉෂ්ට කළා නෑ මේ පනතේ. ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමවේද මොකද්ද කියලා. දැන් අභියාචන කමිටුවක් තියෙනවා. ලේකම්ගෙන් දඬනයක් වෙන කෙනෙකුට ඒකට අභියාචන ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ලේකම්වරයෙකුට මං ලේකම්වරු වෙනු පෙනී ඉන්නේ. දැන් ලේකම්වරයාට දඬනේ දෙන්නේ කවුද? ජනාධිපති. එකක් තමයි ජනාධිපතිවරයාට ඒකට කොහොමද එන්නේ කියලා මොකද ලේකම්වරු පත් කරන්නේ ජනාධිපති. ඒ ජනාධිපතිටම ඕන නම් දඬනයක් දෙන්න තීරණය කරනකොට ඒක විගණන සේවා විගණන කොමිසමෙන් තමයි යවන්නේ ඒක මම දන්නවා. හැබැයි ජනාධිපතිවරයා විසින් පනවන දඬනේට ලේකම්වරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කරන්න තියෙන තැන කොහෙද මේ පනතේ?
මාහනෙමක උල්ලංඝන කිරීමක් නේ.
ඒක 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 ගත්තොත් එම ලේකම්වරයාකට අගතියක් කරනවා. ඒක නිසා මම
තියන්නේ නැහැ මේ අභියාචනා ක්‍රියාදාමයෙන් අනුතරුව තමයි දඬනේ තීරණය වෙන්නේ. ඒ දඬනය පැනවීම සාමාන්‍ය මේ ක්‍රියාපලියට අනුව සිද්ධ වෙනවා. ලේකම්වරයා පිළිබඳව ඒ දඬනේ පැනවීම තීරණය වෙන්නේ අභියාචනයෙන් පස්සේ. ඒ ලේකම්වරයා සම්බන්ධ ඒක ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා. මොකද පත් කිරීමේ බලධාරියා ජනාධිපතිවරයා වෙන නිසා.
දැන් මම කිව්වේ ගරු සභාපතිතුමනි ලේකම්වරයාට ඔබතුමා කිව්වට වාක්‍ය හැටියට කොතනකවත් ඒකට ප්‍රතිපාදනයක් නැහැ. ලේකම්වරයෙකුට අභියාචන ඉදිරිපත් කරන්න ප්‍රතිපාදනයක් නැහැ. අපි ඒ සම්බන්ධව සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපේ විජේදාස රාජපක්ෂ උගත් නීතිඥ ඇමතුමා පිළිගන්නව නම් ලේකම්වරයෙකුට එහෙම අවස්ථාවක් තියෙන්න ඕන කියලා මේ පනතේ නැති නිසා අපි ඉදිරිපත් කළා තියෙන සංශෝධනයක්. හරි තියෙනවා නම් හොඳයි.
ක්‍රියාදාමයේ හැම එකක්ම අභියාචනයෙන් පස්සේ තීරණය වෙන්නේ.
නමුත් ලේකම්වරුන්ට අදාළ කළා නැහැ. මම ඒකින්ද වගන්තියක් සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. මම සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමාලා තියෙනවා කියලා පිළිගන්නව නම් මගේ සංශෝධනේ පිළිගන්න. එච්චරයි. මොකද මේකේ තියෙන විදිහට ඒක නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමනි අභියාචන කමිටුව මෙන්න මෙහෙම කියනවා. අධිභාර පැනවීමට අදාළව 20 වගන්තියේ 1-19 වගන්තිය යටතේ විගණනය කරනු ලබන ආශ්‍රිතයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් සිදුකරනු ලබන තීරණයකින් අගතියට පත්වන යම් තැනැත්තෙකු විසින් අධිභාර සහතිකය ලැබූ දින සිට මාසයක් ඇතුළත එම තීරණයට එරෙහිව 21 වගන්තිය යටතේ පත්කරනු ලබන අධිභාර අභියාචන කමිටුව වෙත අභියාචනයක් ඉදිරිපත් කරන යුතුය කියලා. හැබැයි මේ යම් තැනැත්ත කියන එක ඩිෆිනිෂන් එකක් විස්තර කළා නැහැ. එතකොට දැන් යම් තැනැත්තෙක් අභියාචන කමිටු අධිභාරයක් සම්බන්ධ තීන්දුවක් දුන්නට පස්සේ ඒක නැවත සලකලා අභියාචනය වෙනස් කරනවද, ඒකෙන් ගණන් හිලව් කොහොමද තීරණය කරන්නේ, තීරණය සංශෝධනය කරනවද නැද්ද කියන එක
නාඩි දෙකක් තියෙනවා.
මං ඒක තීරණය කිරීමේ බලය දෙන්නේ සම්පූර්ණ ගණන්දීමේ නිලධාරියට. හැබැයි ගණන්දීමේ නිලධාරියා ලේකම්තුමා ඒක කරලා නැවත වාර්තා කිරීමක් ගැන නැහැ. නැත්තම් මේක පිළිබඳව ඒ වාර්තා කිරීමක් කාට හරි තියෙන්න ඕන. මොකද හේතුව විගණන කොමිසම විගණකාධිපතිවරයා තීරණය කරන දණ්ඩනයක් ගණන්දීමේ නිලධාරියා වෙනස් කරවතින් පළවෙනි අගතියට පත්වෙන පුජ්‍යලයා කවුද? විගණකාධිපතිතුමා. විගණකාධිපතිතුමාටත් ඉඩක් තියෙන්න ඕන ඇවිල්ලා කියන්න මගේ තීරණේ අභියෝගයට ලක් කළ තියෙනවා, මමත් අගතියට පත් වෙලා තියෙනවා කියලා. ඒක නිසා අපි සංශෝධනයක් ඉදිරිපත් කරන අඩුතරමේ විගණන කොමිසමට වාර්තා කරන්න, විගණකාධිපතිතුමාට ඒකට ඉඩ දෙන්න කියලා. මොකද මම තව දෙයක් කියන්න ඕන. මම මේක සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවට ඇතුළු ගන්න ඉල්ලා කියන ඉල්ලනවා. දැන් ඔබතුමාලා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් හැටියට ලේකම්තුමාලාට මේ බලය පවරලා තියෙන්නේ අධිභාර ක්‍රියාත්මකයන්. ඒක අද නෙමෙයි 1993 7 මාසෙ 21 පාස්කර ලිංගම් ලේකම්තුමා භාණ්ඩාගාර ලේකම් හැටියට චක්‍රලේඛයක් නිකුත් කළා තියෙනවා. භාණ්ඩාගාර චක්‍රලේඛ මුදල් 320 රාජ්‍ය නිලධාරීන් මත අධිභාර පැනවීම කියලා ලේකම්වරුන්ට තමයි බලය පවරලා තියෙන්නේ. 1993 ඉඳලා අද වෙනකන් කාටද බලය දීලා තියෙන අධිභාරය දීලා තියෙන්නේ? ලේකම්වරු. ලේකම්වරුන්ට බලය දීලා තියෙන 93 ඉඳලා කවුරුවක්වත් සිනහත් නැමතුමා අධිභාරයක් පනවලා නැහැ. හරිද? මෙන්න චක්‍රලේඛේ. මම සභාගත කරන හැන්සාඩ් වාර්තාවට අතුල් ගන්න කියලා ඉල්ලා හිටනවා. ඒකයි. එහෙමනම් මේක මේ ක්‍රියාත්මක කරන්නම හිතාගෙන කරපු දෙයක් නෙමෙයි. ලේකම්වරුන්ට ඒ බලය දුන්නා නම් ලේකම්වරුන්ගේ බලය 93 ඉඳලා තිබ්බා අධිභාර පනවන්න. නමුත් ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට මේ කරන්නේ මොකද්ද? ලේකම්වරයාට මේක පනවලා හැබැයි නැවත අධිකරණ කොමිස මේ විගණන සේවා විගණන කොමිසමට වාර්තා කරන්නවත් ක්‍රියාවලියක් හදලා නැහැ. හරිනම් ලේකම්තුමා මේක ක්‍රියාත්මක කරනකොට අධිභාර අභියාචන කමිටුවෙන් මේක ප්‍රතික්ෂේප වෙනව නම් දණ්ඩනය වෙනස් වෙනව නම් ඒක වාර්තාගත කරන්න ඕන ලේකම්තුමා. ලේකම්තුමා දැනුම් දෙන්න ඕන විගණන කොමිසමට ඕගොල්ලෝ ගත්ත තීරණේ වැරදි, නැත්නම් ඒක අභියාචන කමිටුවෙන් වෙනස් වුණා, මෙන්න අලුත් තීරණේ කියලා. ඒක එතනින් ඉවර කරනවා. මට හොඳටම තේරෙනවා 93 ඉඳන් ලේකම්තුමලා මේක ක්‍රියාත්මක කළ නැත්නම් අලුතෙන් ක්‍රියාත්මක කරයි කියලා පේන්නේ නැහැ. ඒ නිසා මම කියන අනික් කාරණාව මේක විගණකාධිපතිතුමාගේ විගණන කොමිසම මේ පරීක්ෂණය කරනවා කියලා විගණකාධිපතිතුමායි ඒ කමිටුවයි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් වෙන්නේ නැහැ. ලේකම්වරු සම්බන්ධයෙන් ඕනනම් ලේකම්වරුන්ට අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් ඕනනම් විගණකන කොමිසමෙන් වෙනත් නිලධාරීන් පත් කරන්න පුළුවන්. මේ විගණන කොමිසමේ මිනිස්ත්‍රකාරතුමෙක් ඉන්නවා, මහේස්ත්‍රාත් මිනිස්ත්‍රකාරවරයෙක්. ඒ මිනිස්ත්‍රකාරතුමාගෙන් වෙනම කමිටුවක් පත් කරන්න පුළුවන්. අපි කියන එක හින්දා ලේකම්වරු සම්බන්ධ අධිභාරයක් කාරණාවක් ආවොත් ඒක ජනාධිපතිවරයා අතර යන්න එපා. ඒක පත් කරන්න විගණන කොමිසමේ කමිටුවකට ඒකේ මහේස්ත්‍රාත්වරයෙක් ඉන්නවා, අධිකරණ ක්‍රියාවලියකට තරම් වටින කෙනෙක්. ඔහුගෙන් පත් කරන විගණකාධිපතිතුමා එතනින් අයින් කරයි. කමක් නැහැ. ඇයි විගණකාධිපතිතුමාගේ විගණනයකින් වරදකරුවෙක් වෙන කෙනෙකුට විගණකාධිපතිතුමාම ඉන්න කමිටුවකින් දඬනයක් පනවන එක සාධාරණ නේ? ඒ නිසා අපි එතන ලැබදියාවකින් ගැටුම ඉවත් කරමු. ඒකට අපි යෝජනාවක් කරනවා. ලේකම්වරයෙක් සම්බන්ධයෙන් අධිභාරයකදී විගණකාධිපතිතුමා ඉවත් කරපු කමිටුවකින් ඒක කරන්න. එහෙම කරොත් මේ විගණන පනතට පණ එනවා, ශක්තිය එනවා. ඒ කමක් නැහැ. විගණන කොමිසමක් මේ තියෙන්නේ. දැන් මේකෙන් කළ තියෙන්නේ මොකද්ද? ජාතික විගණන පනතක් අපි හැදුවා, මෙන්න පනත තියෙනවා, අපි ඒකත් කළා කියලා පෙන්වන්න හදන එක නම් සේනක බිබිලේ ප්‍රතිපත්තියට වෙච්ච දෙයම තමයි මේ ජාතික විගණන පනතටත් වෙන්නේ. ඒක නම් සහසුද්දෙම ඇත්ත. තවත් කාරණා ගණනාවක්ම තියෙනවා. මම සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සංශෝධන 16ක් මේකෙත් ඇතුළත් කළා තියෙනවා. ඒ වගේම ඔබතුමාලා බොහොම වැරදි වැඩක් කළා තියෙනවා. පාර්ලිමේන්තුවට මේ පනත ගෙනාවට පස්සේ මේක ආංශික අධීක්ෂණ කාර්ක සභාවට ගියාට පස්සේ කැබිනට් මණ්ඩලය නැවත රැස් වෙලා විගණකාධිපති බලයාගේ බලය නැවත සුද්ධ කළා තියෙනවා. මොකද්ද? ඔබතුමාලා අභ්‍යන්තර විගණනේ සම්බන්ධයෙන් විගණකාධිපතිතුමාට නිර්දේශ විධානයන් දෙන්න පුළුවන් බලය අද මේ සංශෝධන ගෙනලා ඉවත් කළා තියෙනවා. ඒ විතර නෙවෙයි ඔබතුමාලා විගණන කමිටු මම දන්නේ මේ කොහොම කරනවද කියලා. කලමනාකරණ හා විගණන කමිටුව ලක්ෂ්මන් සෙනරත් මන්තුමා දන්නවා කෝප් කමිටුවේදී අපි ගොඩාක් කතා කරනවා. හැම ආයතනයකම තියෙන්න ඕන කියලා. හැබැයි ඔබතුමාලා මොකද කරන්නේ? ඒ කලමනාකරණ හා විගණන කමිටුව රජයේට පවරගත්ත නීතියකින් පවරගත්ත ආයතනවල රජයේකින් පවරගත්ත ආයතනවල කලමනාකරණ හා විගණන කමිටු තියෙන්න ඕනේ නැහැ කියලා සංශෝධනයක් දාලා තියෙනවා. ඊළඟට අභ්‍යන්තර විගණකවරුන්ගේ වාර්තා ඉදිරිපත් කරන්න කියලා තියෙන විගණකාධිපතිතුමාට මේ පනතේ ඒක හොඳ දෙයක් නේ. අභ්‍යන්තර විගණන සම්බන්ධ වාර්තා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ යවන්න ඕන කියලා තියෙනවා. ඔබතුමාලා ඒක අයින් කළා තියෙනවා. මේක පාර්ලිමේන්තුවට දැම්මට පස්සෙත් අලුතෙන් කැබිනට් සංශෝධන එනවා. අද උදේ තියෙනවා. මොනවද තියෙන්නේ? ලක්ෂයට දාන දඩේ 5000ට අඩු කරන්න, අභ්‍යන්තර විගණනය වාර්තා විගණකාධිපතිවරයා ඩේ වණ එක නතර කරන්න, විගණකවරුන්ට නිර්දේශ විධානයන් නිකුත් කරන එක විගණකාධිපතිවරගෙන් අයින් කරන්න, ඊළඟට රජයට පවරගත් ආයතන ඒව රජයේ ආයතන දැන් හිඟුරාණ රජයට පවරගත්තට පස්සේ ඒක රජයේ නෙමෙයි නමන කොහෙද? රජයට පවරගත් ආයතන වලට විගණන මැනේජ්මන්ට් කමිටු ඕනේ නැහැ කියලා කියනවා. පිස්සුද මන් දන්නේ. ඇයි මෙහෙම කරන්නේ? ඒ තියෙන එක නැති කරවන්නේ කියලා බෝඩ් එක දාන ඔන්න ජාතික විගණන පනත ක්‍රියාත්මක කරනවා කියනවා කියලා. ජාතික විගණන පනත මේ ගණනලා තියෙන්නේ ලේකම් වරුන්ගේ පනත.
ලේකම්
වරුන්ගේ පනත ගණනලා ජාතික විගණන පනත කියලා කියනවා.
විනාඩි එකක් තියෙනවා.
සාධාරණ වෙන්න ඔබතුමාලා ඉතිහාසයට තවත් දෙයක් එකතු කරන්න එපා. මේක විසින් ඉතිහාසයට ලොකු කළු පැල්ලමක් ඇති කරනවා. ඒ නිසා කරුණාකරලා අපි මේ සාධාරණ යුක්ති සහගත ලෙස ඉදිරිපත් කරන සංශෝධන වලින් මේ පනතට ලේ දෙන්න, ධෛර්ය දෙන්න, පණ දෙන්න, පණ දීලා මේ පනත සම්මත කරන කියලා මේ ගරු සභාවේ සියලුම මහජන නියෝජිතයින්ගෙන් බොහෝම බෑගෑපත්ව කාරුණික විලාස සිටමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඔනරබල් නිරෝෂන් පෙරේර.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අද දින ජාතික විගණන පනත විවාදයට මටත් සහභාගී වීමට කාලයක් දීම ගැන සිල් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට රාජ්‍ය මුදල් පාලනය බාර දීලා තියෙනවා. එහෙම බාර දීලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව රටේ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් සමන් වෙලා ඒ ජනතාවට තමන් ගෙවන බදු මුදල් ඒ වගේම මෙම රටට එන ආදායම් කොහොමද වියදම් වෙන්නේ, කොහොමද ජනතා සේවයට කැප කරන්නේ කියන අයිතිය තහවුරුකම් තමයි මේ බලතල දීලා තියෙන්නේ. මේ රටේ විශාල මුදලක් මේ රාජ්‍ය සේවය හරහා පරිහරණය වෙනවා. සංවර්ධන වැඩ කටයුතු මහජන සේවාවන් ඇතුළු කරුණු රාශියක් මේ රාජ්‍ය සේවාව තුළින් රජය තුළින් අද සිද්ධ වෙන නිසා මේ තුළින් වංචාව හා දූෂණය ඒ වගේම මුදල් නාස්ති කිරීම වැනි දේවල් අපිට අපගේ රටේ ඉතිහාසය පුරාම අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හරහා ජනතාවට සේවය කිරීම ඒ වගේම අපේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියෙම වැනි ඉතාම බාරදූර කාර්යයන් කරන අවස්ථාවේදී මේ ජාතික විගණන පනත මගින් ඒවා නිසියාකාරයෙන් මුදල් නාස්තිය නැතුව මුදල් වංචාව නැතුව සිදු කිරීම සඳහා අපි ප්‍රවේශයක් කරන් තියෙනවා. අද මේ විවාදයේදී අපිට අහන්න ලැබුණා මේ ජාතික විගණන පනත යෝජනා කරලා තිබුණේ 2003. අද වෙනකොට කොච්චර කාලයක් ගිහිල්ලාද මේ පනත මේ පාර්ලිමේන්තුවට ආවේ කියන ඒ කාල සීමාවෙන්ම අපිට බලා ගන්න පුළුවන් කවුද ඇත්තටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියලා. මොකද අපිට මේ පනත ගැන ඒ වගේම පනත යම් යම් අඩුපාඩු ගැන ජනතා විමුක්ති පෙරමුණේ මට ඉස්සෙල්ලා කතා කරපු ඒ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා නමුත් අපි ජනතා විමුක්ති පෙරමුණට ප්‍රකාශ කරනවා 2020 දී මේ රටට එන්න ඉන්නේ කවුද කියලා හොඳට හිතලා බලා ගන්න. එක පැත්තකින් මේ රටට එන්න ඉන්නේ හිට්ලර් කෙනෙක්. මේ රටට හිට්ලර් ආපුවම හිට්ලර්ට ජාතික විගණන පන්ත වැඩක් තියනවද? හිට්ලර් ජාතික විගණන පනත පාවිච්චි කරයිද මේ රටේ මූල්‍ය පාලනය කරන්න? හිට්ලර් මේ පාර්ලිමේන්තුවට කියන ආකාරයට හිට්ලර් ඒ තමන්ගේ වැඩ කටයුතු කරයිද කියලා අපි පොඩ්ඩක් ජනතා විමුක්ති පෙරමුණෙන් අහන. ඒ වගේ නෑ නන්නා. නමුත් අපි ඔබතුමාලා ඒක ගෙනාවේ නෑ. නමුත් ඒ අවදානම තියෙනවා. ඒ අවදානම තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ අවදානම ගන්න එපා. එදා හිට්ලර් ජර්මනිය දියුණු කරයි කියලා පංගුවක් අන්තවාදී කල්ලි අද හිතාගෙන ඉන්නවා. නමුත් හිට්ලර් කරේ මුළුමනින්ම ජර්මනියේ තිබුණ ආර්ථිකය, මුළුමනින්ම ජර්මනියේ තිබුණ සමාජය, විශේෂයෙන්ම තරුණ ජීවිත බිල්ලට දීලා අන්තිමට ජර්මනිය විනාශ කරලා අන්තිමට හිට්ලර් දිවි නසාගත්තා. අද වෙනකන් පංගුවක් ඇමරිකන් යුද හමුදා කඳවුරු අද ජර්මනියේ තියෙනවා. හුඟක් කාලයක් යනකම් රුසියාවේ කඳවුරු ජර්මනිය තිබුණා. ජර්මනියට මුළුමනින්ම ස්වාධීන රාජ්‍යයක් හැටියට අවුරුදු දශක ගණනාවක් ක්‍රියාත්මක කරන්න බැරි තැනට තල්ලු කරලා තමයි හිට්ලර් එදා දිවි නසාගත්තේ. ඒ හින්දා මේ රටටත් 2020 ඔය හිට්ලර්ලා ඕනයි කියන කට්ටියටත් අපි කියනවා, ඒ තැනට අපි තල්ලු කරන්න ආවොත් අපි මරාගෙන මැරෙන සටනක් තමයි 2020 අපි කරන්නේ. මොකද මේ රටේ 1948 සුද්දගෙන් ගත්ත නිදහස අපි ආයමත් කාටවත් පූජා කරලා අපි යන්නට අපි මේ රටේ ස්ලෑස්ටි නැහැ කියලා අපි මේ අවස්ථාවේදී මතක් කරලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දූෂණ මර්ජන ක්‍රියාවලිය අද මොනවා කිව්වත් අපි ආරම්භ කරලා තියෙනවා. අද දූෂණ හඳුනාගෙන තියෙනවා. ඒවා පරීක්ෂණ කරගෙන යනවා. අද වෙනකොට අපේ අධිකරණ විශේෂයෙන්ම ඒ අධිකරණවල තියෙන ප්‍රමාද දෝෂයන් නිවැරදි කරගන්නට අද පනත් සම්මත කරගෙන ඒවා කඩිනම් කරලා ඒ කාරුණු කාරණා ඉස්සරහට යනකොට තමයි පංගුවක් ඔය හොරගම් කරපු කට්ටියම අහනවා අද මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා අපි විශේෂයෙන්ම නැවතත් මේ රටේ හම්බන්තොට වරායවල් වැනි දේවල් එදා හදුවා. හම්බන්තොට වරාය එදා හදලා විශාල ණයක් මේ රටට බාර දීලා හම්බන්තොට නැවෙන්නේ නැති තත්වයට පත් කරගෙන එදා ක්‍රියා කරපු ඒ නායකයා ඇතුළුවේ රජයට එදා තිබුණු ඒ විගණන පනතෙන් මොනවද උනේ කියලා අපි අහන්න සිද්ධ වෙනවා. එදා අපිට ඒ විගණන පනත දෙපාර්තමේන්තුවක් තිබුණා. නමුත් අපිට විශාල ණය බරක් ගත්ත ඒ හම්බන්තොට වරාය අද වෙනකොට නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියෙනවා. කොහොමද ඒ චයිනහාබ සමාගම එදා හිටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ ඡන්ද ව්‍යාපාරයට ඩොලර් මිලියන කෝටි ගාණක් දීලා කොහොමද ඒ වැඩ කටයුතු කරලා විශේෂයෙන්ම පරිසර අධ්‍යයනයකින් තොරව මේ වලට නැවෙන්න පුළුවන්ද කියලා ඒව බලන්නේ නැතුව විශාල මුදල් කණ්ඩරාවක් චීනයට ණය වෙලා තමයි ඔය වැඩ කටයුතු කරේ. ඒකම එහා පැත්තෙන් ගැහුවා මත්තල ගුවන්තොටුවල. අද වෙනකොට එකම ගුවන් සමාගම යාවේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම. නමුත් එතුමන්ලත් කිව්වා ඒකට එන්න ජනතාව නැහැ, සංචාරකයෝ නැහැ, කුරුල්ලෝ හැම වෙලාවම පියාසර කරලා ප්ලේන් වල හැප්පෙනවා. ඒ හින්දා අපි මේ මත්තල ගුවන්තොටුවලටත් එන්නේ නැහැ කියලා. එදා ඔව් දැන් ඒවා කියනකොට
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ඉන්දියාව ගත්තම කුරුල්ලෝ හැප්පෙන එක නතර වෙනවද?
ගරු නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, එතුමා නම් මේ ඉන්දියාව ගැන කියනවා. නමුත් ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, එදා මත්තල ගුවන්තොටුපොළ ඔතන හදන්න එපයි කියලා විශාල ජනතාවගේ විරෝධය මැද එදා හිට්ලර් කෙනෙක් වගේ කාටවත් ඇහුම්කන් දෙන්නේ නැතුව එදා ඒ ව්‍යාපෘති ඒ ජනතාව මුලා කරලා එදා ඒ ජනතාව යටපත් කරලා කරලා අද වෙනකොට ජනතාවට ඒ ණය බර දීලා තියෙනවා. නොරොච්චෝලේ බලාගාරය එදා කිව්වා අපි හදන්න එපා මේකේ පරිසර ප්‍රශ්නයක් තියෙනවායි කියලා. එදා ජනතාව මර්ධනය කරලා අද වෙනකොට නොරොච්චෝලේ බලාගාරය දීලා අද වෙනකොට අලු කන්දක් අද එතන දීලා තියෙනවා. අදටත් ජනතාව පීඩා විඳිනවා මේ ව්‍යාපෘති තුලින්. අදටත් ජනතාවට ණය බර අදටත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් මෙතන ඇවිල්ලා කතා කරනවා ඉන්දියාව ගැන. මෙතන ඇවිල්ලා කතා කරන්න ඕනේ පාස්පෝර්ට් එක ගැන. පාස්පෝර්ට් එක කොහමද ගන්න කියලා. නමුත් ඉන්දියාව ගැන කතා කරලා ජනතාව මේ රට නොමග යවන්න හදනවා. ඉතින් ඒ හින්දා අපි කියනවා 2020 දී මේ රට හිට්ලර් කෙනෙක් ඕනේ නැහැ. මේ රට යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා නම් ඒක ශක්තිමත් කිරීම තමයි 2020 කරන්න ඕනේ. හිට්ලර් කෙනෙක් නැත්තම් ප්‍රභාකරන් කෙනෙක් නැවතත් මේ රට බාරගෙන ඒක සුරපුරයක් කරනවායි කියලා කවුරු හරි හිතනවා නම් ඒගොල්ලන් ඉතාම වැරදි සහගත තීන්දුවක තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මේ ජාතික විගණන පනත මගින් අපි මේ රටේ වංචාව හා දූෂණය පිටු දැකීම සඳහා තවත් පියවරක් අරන් තියෙනවා. මේක ගෙනාවයි කියලා මේ රටේ අනිකුත් නීති අහෝසි වෙන්නේ නැහැ. මේකේ පනත ගෙනාවයි කියලා මේ පනත මගින් තවත් ශක්තිමත් වෙනවා මිසක් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුල තිබෙන ජාතික රාජ්‍ය ගිණුම් කාරක සභාව ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාව ශක්තිමත් කරලා අපි ඒ මූල්‍ය පාලනය ඒ වගේම මූල්‍ය වගවීම ඒ වගේම රාජ්‍ය දේපළවල පාඩු සිදු කරන පුද්ගලයන්ට ඒ පෞද්ගලිකම
කාලය අවසන්
ඔව් මම ඉවර කරනවා පෞද්ගලිකම ඒ සඳහා වගකීම පැවරීම මේ තුලින් සිද්ධ වෙනවා ඒ සඳහා අපි විශේෂයෙන්ම රජයක් වශයෙන් ජනවාරි 8 වෙනිදා දුන්නු පොරොන්දුව අපි ඉෂ්ට කළා ඒ ජාතික තොරතුරු පනත වැනි ස්වාධීන කොමිෂන් වැනි දේවල් වලට මෙම ජාතික විගණන පනතත් එකතු කළ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට යනවා කියමින් මම කතාව අවසන්
කරනවා ඔන්රබල් වාසුදේව නානේක
සභාපතිතුමනි මේ ජාතික විගණන පනත මේ තරම් ප්‍රමාද වී නමුත් අද සම්මත කරගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සතුටට කරුණක්. මේ ප්‍රමාදයට හේතුව කුමක්දැයි කියා විචාරකයින් සඳහන් කරන්නේ එක වාර්තා කරලා තිබුණ ජනමාධ්‍යවල සඳහන් කරන්නේ මේ කොන්තරාත්කාරී දේශපාලනඥයන් සහ රජයේ නිලධාරී මේ ප්‍රමාද කිරීමට හේතුවන ලෙස කරුණු ඉදිරිපත් කරයි කියලා. මොකද මේ අධිභාරයේ පැනවීමේ ප්‍රශ්නය තමයි මේකේ ප්‍රධානම කේන්ද්‍රීය ප්‍රශ්නය වුණේ මේ ආරවුල. නැත්නම් මේක ප්‍රමාද වීමට හේතු වීමේ නැත්නම් මේක කල් දැමීමට හේතු වීමේ කාරණා වුණේ අධිභාරය. දැන් මේ අධිභාරය පණවන්නේ යම් වරදකට වගකිව යුතු නිලධාරියා. දැන් මේ නිලධාරීන් බොහෝ විට කොන්ත්‍රාත්කාරයන් එක්ක එකතු වෙලා හැම නිලධාරියම නෙවෙයි මේ වරදට හසුවන් නිලධාරීන් බොහෝ විට කොන්ත්‍රාත්කාරයන් එක්ක එකතු වෙලා දේශපාලනඥයන් එක්ක එකතු වෙලා සාවද්‍ය පරිහරණය නැත්නම් රජයේ සම්පත් අවභාවිතය කරනවා. ඒ කරපුවාම ඒ වගකිව යුත්තා ඒ පාඩුව සිදු කරපු තැනැත්තාට අධිභාරයක් පැනවීමේ අයිතිය වගකීම ඒ පිළිබඳ බලය මේ කාරණා ගැන මේ නිලධාරීන්ගේ පැත්තෙන් නිලධාරීන් එක්ක එකතු වෙච්ච කොන්ත්‍රාත්කාරයින්ගේ පැත්තෙන් ඔවුන්ට අනුබල දෙන දේශපාලනඥයන්ගේ පැත්තෙන් දිගටම ආපුවා අපි දන්න. දැන් අන්තිමට මේ අධිභාරයේ පැනවීම පිළිබඳ කාරණය තීන්දුව වෙලා තියෙනවා ගණන් දීමේ නිලධාරිය ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන්. දැන් මේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මේ කටයුත්ත කරාට පස්සේ ඒකට ලොකු කාර්යක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මේවා අය කර ගැනීමට කොමිසමට දාලා කොමිසම උසාවියට ගිහිල්ලා උසාවියේ තීරණයකින් පස්සේ අපැලකට ගිහිල්ලා අපෑලෙන් පස්සේ තමයි මේ කාරණය තීන්දුවෙන්. මේක දිග ක්‍රියාවලිය. මම කියන්නේ මේ ආණ්ඩුව කල්පනා කළ යුතුයි මේ ඇත්තටම මේ අවභාවිතය කරන රජයේ සම්පත් ගසා කන මේ නිලධාරීන් යම් ආකාරයකට මේ නීතියට යටත් කරගන්න නම් අපි ලඝු නඩු විභාගයක මේ නිලධාරීන්ගේ ඒ සාවද්‍ය පරිහරණය ගැන අවභාවිතය ගැන තීන්දු තීරණ අරගෙන පොදු දේපළ පනත යටතේ ක්‍රියා කිරීමට හා මහේස්ත්‍රාත් උසාවියේ ලඝු නඩු විභාගයකින් මේ ඉවර කරන්න පුළුවන් වෙන්න ඕන. මේ අධිභාරයේ තියෙන්න ඕන කාර්ය දෝෂ උඩ වැරදි ගෙවීමක් කළා තියෙන්න පුළුවන්. අන්න ඒක අධිභාරයට අයිති වැඩක්. වැරදි ගෙවීමක් කළා තියෙනවා ගෙවීමක් නොකළ යුතු තැනක. එක්කෝ යම් කිසි විශේෂ උපකාරයක් වශයෙන් යම් ගෙවීමක් වියදමක් කළා තියෙනවා. එක්කෝ යම් ආදායමක් එකතු කිරීම ප්‍රමාද කළා තියෙනවා. මෙන්න මේ වට අධිභාරය පුළුවන් දාන්න. නමුත් ඉතා පැහැදිලිවම සාවද්‍ය පරිහරණයක් මහජන දේපොළ ගසාගෑමක් ඒ වගේම එහෙමත් නැත්නම් වංචනික ක්‍රියාවක් කරපු බව අපට තහවුරු වෙනවා නම් එහෙනම් අධිභාර දම තමයි ඉන්නේගේ තේරුම කුමක්ද කියලා මම අහන්න කැමතියි. එහෙමනම් අපිට තිබෙන්න ඕන මේකේ වෙන්ව දැකීමක් තිබෙන්න ඕන. අධිභාර දාන්න ඕන මෙන්න මේ වගේ වට මෙන්න මේ සාවද්‍ය පරිහරණය පොදු දේපළ ගසාගෑම මේවා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියේ ලඝු නඩු විභාගයකින් මේක ඉවර වෙන්නට ඕන. ඒකට මේක අයකර ගැනීමේ පැත්තේ කතාව තමයි මේක වැඩිය තියෙන්නේ. අයකර ගැනීමේ පැත්තේ කතාවට ආපුවමත් අන්තිමට තියෙන්නේ කොමිසම යන්න ඕන උසාවියට ගිහිල්ලා මේ මිනිහා ගෙවන්නේ නැහැ මේක අපට අය කරලා දෙන්න කියන්න ඕන. එතකොට උසාවියක දඩයක් හැටියට අය කරලා දෙන්න. එතකොට ඒ ක්‍රියාදාමය අධිභාරය සම්බන්ධයෙන් එහෙම වුණාවි. නමුත් සාවද්‍ය පරිහරණය වංචාව පිළිබඳව වෙනත් කාර්යක්‍රමයක් තිබීම අවශ්‍යයි. එය මේ පනතේ නැහැ. දැන් අපේ පීගණ කාධිපතිවරයාට තමන් කරගෙන යන පරීක්ෂණවලදී ඔහුට ඔහුගේ නිලධාරීන්ට පෙනී යනවා නීතිය උල්ලංඝන වීමක් වෙලා තියෙනවා. අපරාධයක් සිදු කළා තියෙනවා. වංචාවක් කළා තියෙනවා. පොදු දේපළ පැහැර ගැනීමක් වෙලා තියෙනවා මෙතන. එතකොට එතුමාට වගකීමක් පැවරෙන්නට ඕන එබඳු අවස්ථාවක් දුටු සැනින් ආයේ විගණනේ ඉවර වෙනකන් ඉන්න ඕන නෑ. එවැනි වංචාවක් දුටු සැනින් එය අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලට යොමු කරන්න. අපරාධයක් නම් මේක පොලිසියට යොමු කරන්න. විගණනේ කරගෙන යන විට තමයි ඔහුට පෙනියන්. එතකොට පොලිසියට පුළුවන් ඒ ගැන හොයලා බලලා මේක ඇත්ත නැත්ත හොයලා අපරාධයක් වෙලා තියෙනවා නම් ඒ අපරාධය සම්බන්ධයෙන් නීතිය අනුව ක්‍රියා කරන්න. ඉතින් එහෙම නැතුව දැන් මේක සාමාන්‍ය මිනිහෙකුටත් තියෙන වගකීමක් මේ රටේ. අපරාධයක් සිදුවෙනවා දැක්කනම් අපරාධයක් සිදුවෙනවා තමන්ට තොරතුරක් තියෙනවා නම් ඒ හැම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා එය නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශවලට දක්වන්න දන්වන්න. ඉතින් එහෙමනම් විගණකාධිපතිවරයාට ඔහුගේ නිලධාරීන් එබඳු දෙයක් දැකගන්නට පුළුවන් වුණොත් විගණනයක් කරගෙන යන අතරතුර ඒ කාරණය වහාම නීතිය ක්‍රියාත්මක කරන අංශවලට යොමු කරන්නට ඔහුට වගකීමක් හා බැඳීමක් තියෙන හැටියට මේකේ නීතිය හැදිය යුතුයි කියලයි අපි කියාගෙන ඉන්නේ. දැන් මේ අතර ඊයේ මේ බැඳුම් කර මගඩිය එලිදරව් කර ගැනීමට අපේ මේ ඉන්න විගණකාධිපතිතුමාගෙන් ලැබුණා වූ දායකත්වයේ මේ අවස්ථාවේදී අගය කළ යුතුයි. එතුමා බොහොම ඍජු ගුණයෙන් යුක්ත අපක්ෂපාතව ක්‍රියා කරන බයගැන්වීම් වලට යටත් නොවන පුද්ගලයෙක් හැටියට මම එතුමාට ප්‍රශංසා කරන්න කැමතියි. එතුමා කෝප් කමිටුවට ඇවිල්ලා ඉදිරිපත් කරපු සාක්ෂි අනුව එතුමාගේ ගණනය අනුව විගණනය අනුව වහාම ක්ෂණිකව රුපියල් බිලියන 20ක් රජයේ මුදල් වලට මහජන මුදල් වලට හානි සිද්ධ වෙලා තිබෙනවා. කෝප් කමිටුවේ UNP මන්ත්‍රීවරු බොම උත්සාහ කරා කිසිම අලාභයක් නුනු බව පෙන්වන්න. ඒ වෙනුවෙන් පොත් ලිව්වා. දැන් පොත් පුච්චන වෙලා තියෙන. අන්තිමට මේ අලාභය අද ක්ෂණික ලාභයක් අවුරුදු 40ක කාලයට යනකොට 30ක කාලයට යනකොට 1 බිලියන 140ක අලාභයක් වෙන්නත් පුළුවන් බව පෙනී යමින් තිබෙන. දැන් ඊයේ අගමැතිතුමා තමන්ගේ සගයන්ගේ වැරදි වහන්නත් වැරදි වලට සුදු හුණු ගන්නත් පොඩි උත්සාහයක් කළා. අර්ථාත කර්මුදල්ට UGC අරමුදල් වලට මාපොල අරමුදල් වලට ලොකු අලාභයක් වෙලා තියෙනවා ද්විතීක ගනුදෙනු වලින්. Perpetual ට්‍රෙෂරිස්ලා විසින් කරපු. ඒකට ඉතින් අල්ල ගන්න ඕනේ UGC එකේ අයත්. ඒ වගේම අල්ල ගන්න ඕන අර්ථාත කර්මුදලේ අයත්. උන්ගේත් අනුමැතිය ඇතුව තමයි මේ ගනුදෙනුව කෙරෙන්නේ. ඒ ගනුදෙනුවෙන් ලොකු ලාභයක් අල්ල ගන්නවා Perpetual ට්‍රෙෂරිස්ලා. මේගොල්ලන් හරක් වගේ නෙමෙයි මේක කරන්නේ. හොඳ මොළකාරයෝ හැටියට තමයි Perpetual ට්‍රෙෂරිස් එක්ක එකතු වෙලා මේ ගනුදෙනුවෙන් ලොකු ලාභයක් උන්ට දෙන්නේ. එතකොට අපේ අගමැතිතුමා කියනවා මේකේ අලාභයක් වෙලා නැහැ. මේ අයුතු ලාභයක් ලබාගෙන තියෙනවායි කියන එක තමයි කතාව. ඒ අයුතු කතාවක් කිව්වේ විජේදාස ඇමතිතුමා. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා නැගිටලා අගමැතිතුමාගේ කතාව අතර කිව්වා අයුතු ලාභයක් අරගෙන තියෙනවා, අපට අයුතු අලාභයක් වෙලා තියෙනවා, අපි ඒ ගැන නඩු දාගෙනත් යනවා. ඒ කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. ඒත් අගමැතිතුමා කියනවා නෑ නෑ, එහෙම අලාභයක් වෙලා නෑ. අලාභයක් වෙලා නෑ, අයුතු ලාභයක් ගැනීමක් විතරයි වෙලා තියෙන්නේ. දැන් මේ අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව මෙතුමා මේ ස්වභාවයේ කිව්ව දේවල් වගේම අර්ජුන මහේන්ද්‍රන් අද අපේ රටේ උසාවිය මගහැරේ ඉන්න වරෙන්තුකාරේ. මේ වරෙන්තුකාරයා වෙනුවෙන් කොච්චර සාධික දීලා තියෙනවා මේ අගමැතිතුමා. ඉතින් අගමැතිතුමාට ආපහු හැන්සාඩ් එකේ පිටුහරවල බලලා ඒකම ඇති තමන්ගේ අගමැති ධූරයෙන් ඉල්ලා ස්වෙලෑන්. එහෙම නැත්තම් අර්ජුන මහේන්ද්‍රන් මේ රටට ගෙන්වා ගැනීම ගැන මේ වරෙන්තුකාරයා සිංගප්පූරු රජයට මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා තියෙනවද? සිංගප්පූරු රජයට මේ අපරාධකාරයෙක් තමුන්නාසේලගේ පුරවැසියෙක් මේ අපේ රටේ උසාවිය මගහැරලා ඉන්නවා වරෙන්තු නිකුත් කළා තියෙනවා.
විනාඩි දෙකක් තියෙනවා.
හොඳයි. වරෙන්තු නිකුත් කළා තියෙනවා. මේ අකාව මෙහි එවන්න. එහෙම කියලා ඉල්ලීමක් කළාද? ඉල්ලීමක් කළා නෑ. අද වෙනකන් කළා නෑ. ඇයි කළේ නැත්තේ? කලේ නැත්තේ මේ හාදයට වසන් වෙලා සිංගප්පූරුවේ ඉඳීමට අනුබල දීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙනවා. අගමැතිගේ උවමනාව වෙලා තියෙනවා. ජනාධිපතිතුමා ඒකට අනුකූලත්වය දක්වනවද නැද්ද මම දන්නේ නැහැ. ජනාධිපතිතුමාට පුළුවනි මේ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ගන්න. මේ විදියට මේ රටේ මහජන මුදල් ගසා කෑපු නොවූවිරු ලංකාවේ විශාලතම මහජන මුදල් ගසා කෑම හැටියට මේක වාර්තා වෙලා තියෙනවා. මේ විගණකාධිපතිතුමා කෝප් කමිටුවට ආපු වෙලාවේ හරියටම මේ අපරාධකාරයෙකුගෙන් හරස් ප්‍රශ්න අහනවා වගේ තමයි UNP මන්ත්‍රීවරු එදා හරස් ප්‍රශ්න ඇහුවේ. ඊට අමතරව මේ විගණකාධිපතිතුමාව කනවලා අගමැතිතුමා ඇතුළු ඒ රාජ්‍ය නායකයෝ එක්තරා විදිහකට බලපෑම් කළා. දැන් හරි විදිහට බලනවා නම් මේ නීතිය අනුව විගණකාධිපතිතුමාගේ රාජකාරි වලට අයුතු බලපෑම් කිසියම්ම වූ හෝ බලපෑමක් යම් කෙනෙක් කළා නම් ඒ බලපෑම් කරපු උදවියට විරුද්ධව නීති කටයුතු කළ හැකි, ඒ අයට විරුද්ධව අපරාධ උසාවියේ නඩු දැමිය හැකි. ඉතින් මේ අගමැතිතුමා ගැන මම මේ කතා කරගෙන යන්නේ මේ අගමැතිතුමා මේ මහ බැංකු මගඩියේ සැකකරුවෙක් කා විත්තිකරුවෙක් හැටියට අපි දැන්ටම් පැමිණි කරලා තියෙනවා අල්ලස් කොමිසමට. අල්ලස් කොමිසම මේ ගැන කරපු කෙවුරක් නෑ. අල්ලස් කොමිසම මේ ගැන ගන්න පියවරක් නොගන්න බවවත් අපට දන්නලා නෑ. හොඳයි, පියවරක් ගන්නේ නෑ මේ හේතු නිසා. දැන් මේක හැමතැනම කියනවා හේතු දක්වන්න ඕන, ගණන් කිරීමේ නිලධාරිය හේතු දක්වන්න ඕන ඇයි MM තීරණවලට ඇලමුණේ කියලා. ඊළඟට ගණන් කිරීමේ නිලධාරියාගේ අභියාචනය ගිය අභියාචන ඉවර කරන්න. මෙසේ කියමින් අභියාචනා කමිටුව ගැන තියෙනවා මේකේ. මේකේ තියෙනවා ඊට පසුව අධිකරණය මගින් මේවා අයකර ගැනීම ගැන. මම ආයමත් කියනවා මේ ක්‍රියාදාමයට අතිරේකව අපේ රාජ්‍ය ගිණුම්කාරක සභාව මේ ඔක්කොම වාර්තා විමර්ශනය කරනවා. ඒ අවස්ථාවලදී රාජ්‍ය ගිණුම්කාරක සභාව නිර්දේශ කරනවා නම්, කෝප් කමිටුව නිර්දේශ කරනවා නම් මෙතන සාවද්‍ය පරිහරණයක් තියෙනවයි කියලා. ඒක ගැන විගණකාධිපතිතුමාත් එකඟත්වය පෙන්නනවා නම් මේ පාර්ලිමේන්තුව අදාළ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට නීතිපතිතුමාට ඒ අනුව ක්‍රියා කරන්නේ කියලා නියමයක් කළ යුතුයි. ඒ අය ආපසු පාර්ලිමේන්තුවට ඒ ගැන පිළිතුරු වාර්තා කළ යුතුයි කියලා යම් ආකාරයක නියමයක් අවශ්‍ය බව කියමින් මානියන්නේ.
බොහොම ස්තුතියි.